సమంతా చక్కవాలే సూఅత్రా గచ్చంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గముఖదం ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత ధమ్మశ్రవణకాలు అయం బదంత నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ నమో తస్స భగవతు అర్హతు సమ్మా సంబుద్ధస్ ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అప హెమదినాగేమ నమస్కారయ వేవా. సుపిన్వత్ని మే పిన్నతున్ హెమదినామ మే వెలావే బలాపొరొత్తు అన్ని ధర్మశ్రవణే కరన్నటై. అద దేశనావి దాయకత్వే బత్తర ముల్ల పెలవత్ మేజర్ జనరల్ లరీ విజయరత్న మావతే పదించి ఇందిరా విజయరత్న మహాత్మీయ భాగ్యా సహా దులంజ కియన పుతున్ దెప్పల సహా ధారా సహా తరంగా కియన దేనివరు ఎతులు పిన్వత్ పిరిసాయి మే ఉతుం దేశనావట దాయకత్వేకేన కటయుతు కరన్నే. మే పిన్నతున్ సేలు దినాటమ జీవితావబోధయ ధర్మావబోధయ పినిస మే కుసల్ హేతూపకార వేవా కేలపి ప్రార్థన కరను. దెన్ ధర్మశ్రవణే కరన్నట కాలయ. పిన్నత్ని మే జీవితే తుల అపట తేంటోన లస్సన అదహసక్ తమాయి సేమ ఉదాసనకమ సేమ రాత్రియకమ అప్పట మియయామ పినిస బహో హేతు తీయను. మీ జీవాత్తిని మెరెండ హేతు గుడాక్ మెంద అంతట బలన్న మెరెండ మహా దాసకు హేతు తీయను. మినియగ్ దశత పరిశ్రమం బలాగనిన్నుకు అమారు ఎంగో జీవాత్తిని పణగెటగహిల తిని బోమ అమారు హుస్మ హిరవెనువా ఆహార హిరవెనువా ఆహార దిరవగండ బరువా ఉళ్ళెనువా ఈరి పాసి బెహెత్ నెతికమింగ్ అవుళ్ళెనో బెహెత్ వెడికమింగ్ అవుళ్ళెనో మీ ఎంగ హేమ విధిగట మా ఉళ్ళెనో. అభ్యంతర సతర మహా ధాతు హేమ విలావకమ కిపెనో హేమ విలా సేమ హేమ హేమ విలావకమ కిపెనో నికం పొడి దూవిల్లా గ్యాత్ మీ ఎంగ కలబలవినో నెసేయి కిలా కలబలవినో ఏకా యుఎస్ ఎం పొడ్డాక్ దూవిలి హేమ గ్యామ ఇక దిగట కివిసూమ్యాన్ని ముగ్గురది కివిసుమ్యాన్ని ఎమీ కాయ కలబల వేలా ఏ వేలావి మారాంతిక అవకాశం కీలా మీ ఎంగహిమ కలబల వెన్ని మెరెండ హేతు ఎదిన నిసా మీ అనాత్ బోమ దిగ కాలయాక్ మీ మానవయ పరిణామే వినకొట పవత్మ పినిస తమై పరిణామే వేలా తీన్ మీ ఎంగ హెమ వేలా ఒక పరిణామే వేలా తీన్ని ముగటది పవత్మ పినిస ఇప్పుడు మీ కాయ పవత్మ పినిస మేము పరిణామే వినకొట పవత్మట అయితే సాక్షి వలటమై పిల్లగహిల తీ నొపవత్మ పినిస నిమే నొపవత్మ కానీ పవత్మ దుర్వల విన హేతు ఎదిచ్చగ మంగ్ మీ అభ్యంతర సాధ్య మీకు జీవిద్యాత్మకం వెచ్చగ మీ అంగ అనవాస్య విధిర కాలబల విన మా కులదల కడువామ ఇక దిగట కివిసూమ్యాన్ని మీ మీ కాయతుల స్వయం స్నాయు పద్ధతి ఎమ్మ ఎంకిసి అదహస కవిల్ల తీను మారాంతిక అవస్థ వాక్యలు మారాంతిక అవకాశ ఏకేని మీ మీ కాయ మారాంతిక వీమ పినిస నిత ఇది ఏమ సమాటకి నీకు మా కుళ్ళదల కాడనికి మెరెండి పులువా దూవిలి గిహింగ్ సేమ ఉత్సాన్న వేళ ఆశ్వాస ప్రాశ్వాస శిఖర గంట అమారు వేళ బినహలు వల్ట ఆక్సిజన్ అనేక నెవతిలా హృదయ బాధ ఎక్కువ తేండి పులువా మట మతకాయ మీ లంగది మమ తంటిక దవసకట కలిం ఆదానికట గియా ఏ హాంద్రుండ అవురుదు తిస్పహాక్ ఇతరేతి ఏ హాంద్రు అపవత్తుని మీ దవాల దానిటత్ గిహింగ్ అవిల్ల మునవంత విశేష దుడంగిడి వాగి అగ్దిలా తీనో ఏక మిరికల నికాంగ్ తునట విదర వాళ్ళ దువాట పాసి మేమ సెమ ఎలియట అవిల్ల ఏమ మలాయ స్వన్నాసి అపవత్తున పొడి హేతువ ఏనా మీకట పొడి హేతు ఎతి నెసెంట లోకు హేతు ఉన్నే ఆ పేవుగత్కం బుద్ధిమత్కం వృత్తి వంటి నాకు అరవమేవో ఏకేకేవో అప్పు లోకు కథాకలాంట మీక నెసింట గుడా హేతు ఉన్నే పొడి హేతు కీపేకింగ్ మీక సాంపూర్ణ అవుళ్ళెండ పులువా. ఇది వాళ్ళ హెమ దవసకమ జీవితేట ఆశ జీవితేట మీ మీ హెమ విలావకము ජීවිතයේ පිළිබඳ ඉතා සෞභාග්‍ය අදහසක් ගොඩනගා ගන්න. මොකද්ද? මම මේ ජීවත් වෙන්නේ. දැන් මරණයට හේතු ගොඩාක් තියදීනේ ජීවත් වෙන්නේ. මැරෙන්න හේතු ගොඩාක් තියදී මේ වෙලාවේ ජීවත් වෙන එකට ඔයාලා ජීවිතේට ප්‍රශංසා කරන්න ඕන. මරණයට හේතු තියෙද්දී අද ජීවත් ඊයරෑ නින්දේදී මැරිලා නැති එක ගැන සතුටු වෙන්න ඕන උදේට. ඒ ජීවිතේට ප්‍රශංසා කරන්න ඕන. ඒක ජීවිතේට හරි වටිනා දෙයක් මම මේ කියන්නේ. ඊයේ රෑ නින්දෙදි මිය ගියේ නැති එකට ප්‍රශංසා කරන්න ඕන. දැන් මීට කලින් ජීවිතේ දේශනාවෙදිත් අපි ඒ කාරණේ ඉතා ඉගෙන් මතු කළා. දැන් හේතුව මේ පින්වත්නි, දැන් ජීවිතේ මරණාසන් නින්දෙදි පින්වත්නි පුදුම තරම් මරණයට හේතු වෙදිනවා. හොඳට බලන්නකො, මිනිහෙක්ගේ හුස්ම ඉර වෙනවා. හොඳට නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා බලන් ඉන්නකො පොඩ්ඩක් වෙලා බය හිතෙනවා. දඟලනවා, හේට දඟලනවා, මේට දඟලනවා, පෙරලෙනවා. ඔය හොඳට එලලා තියෙන බෙක්ෂීට් එක ඇකිලිලා තියෙන්නේ මරණයට හේතු යෙදෙන නිසා. දඟලනවා, ගොරවනවා, ආය නවතිනවා, හුස්ම හිර වෙලා වගේ ආය අලුතෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. නිකන් ඔය පින්නතුන්ලා බලාගෙන ඉන්නකෝ. මම මීට ඉස්සෙල්ලා දේශනාවෙදිත් ඔය ගැන බරපතල විදිහට මතු කළා. මම ඒකයි මේ වෙලාවේ මේ කාරණයක් ඔය පින්නතුන්ට කියන්නේ. මැරෙන්න ගොඩාක් හේතු තියෙද්දී අද උදේ ආය හුස්ම වැඩ කරන එක ගැන ඔයාලා ප්‍රශංසා කරන්න ඕන ජීවිතේට. එතකොට තමයි මනුෂ්‍යත්වයේ දුර්ලභකම ඥානවලට යන්නේ. අන් මේ ඇඟ ඇතුළට යන්නේ. මණී, මේ මනුෂ්‍යත්වයේ පරම දුර්ලභයි නේද කියන එක ඇතුළට දැනෙනවා. දෙවනියට ඔය පින්නතුලා දකින්න ඕන, මම මේ අද ජීවත් වෙන්නේ නිකම්ම මිනිහෙක් විදියට මැරෙන්න නෙමෙයි. මේ පින්වත්නි, වෘත්තීය වේදියෙක් විදියට, උගතෙක් විදියට, බැංකු පොතේ සල්ලි තියෙන මිනිහෙක් විදියට, ආර්ථිකව ස්ථාවර මිනිහෙක් විදියට, රටට ලෝකෙට වැඩ කරපු මිනිහෙක් විදියට, ඉහළ රාජ්‍ය නිලධාරියෙක් විදියට මැරෙන එක ශ්‍රේෂ්ඨ නෑ. මොකද්ද ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය? ලෝකයේ ශ්‍රේෂ්ඨත්වය තමයි සතර අපායෙන් මිදුණු ශ්‍රාවකෙක් විදියට මිය යාම. ඔය පින්නතුල හැම දවසකම දකින්න ජීවිතේ, මම අද ජීවත් වෙන්නේ මිය යාම පිණිස නොව පිරිනිවන් පෑම පිණිසයි කියලා හිතන්න. අන්නේ හිතින් තමයි කුසලේ මෝරන්නේ. එහෙම හිතන්න තමයි යට ගියපු කුසල්, ඔය පරණ ගොඩාක් කුසල් තියෙනවා අපේ ජීවිතවල. ඒ පරණ කුසල් අපේ ජීවිතේ මතුවෙලා එන්න පටන් ගන්නවා. දැන් අපිට තියෙන අවාසනාව තමයි අපේ කුසල් නෑ නෙමෙයි, ඒවා මතුවෙලා එන්නේ. අපේ මිනිසුන්ගේ ජීවිතේ කුසල් තියෙනවා, ඒවා මතුවෙලා එන්නේ නෑ. ඒවා මතුවෙලා ඉන්නේ ඔන්න ඔය චේතනාවේ. මොකද එක තමයි හැම උදේකම නැගිට ගමන් හෘද ස්පන්දනේ වැඩ. ඒ වැඩ කියන්නේ මම මැරිලා නෑ ඊරෑ නින්දෙදි. ඒකට හරියට ප්‍රශංසා කරන්න ඕන. ඒ ප්‍රශංසාව තමයි තමන්ට දක්වන මෛත්‍රිය. මෛත්‍රී භාවනාව කියන එකේ පළවෙනියෙන් කරන්නේ මොකද්ද? තමන්ට මෛත්‍රිය වඩන එක. ඒක මෛත්‍රී සිත. ඒක මෛත්‍රී සිත. තමන්ට මෛත්‍රිය වඩන්නේ නැති මිනිහෙක් ලෝකෙට මෛත්‍රී කරයි කියලා අපිට හිතන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළ ඉස්සල්ලා අහං අවීරෝ හෝමි අභ්‍යාපච්චයා හෝමි අනීගෝ හෝමි, තමන්ට මෛත්‍රිය වඩන්න කිව්වා. ලෝකේ සුවපත් වේවා සුවපත් වේවා කියලා අපි කියන්නේ. ඉතින් ලෝකෙම සුවපත් වල වැඩක් තියෙනවද මං සුවපත් නැතුව? ලෝකෙම සෝවාන් මාර්ගය හිටියත් වැඩක් නැහැ නේ මම සෝවාන් මාර්ගයේ නැත්තම්. ඒ නිසා මේ ලෝකේ මිනිසුන්ට පුදුම හදිස්සියක් තියෙනවා ලෝකේ නිවන් දක්වන්න. පැවිද්දෙක් වුණත් ඒක ඕනෑවට වඩා ඔළුවට ගන්න ඕනේ, ධර්මී කියන්න ඕන. නමුත් ලෝකේ නිර්වාණගාමී අර්ථයට යොමු කරන ගමන් ඒ පැවිද්දගේ ජීවිතය තුළ හොඳට ඉන්ද්‍රිය සංවරය, සීල සංවරය, ඥාන සංවරය, කාන්ති සංවරය, ඉන්ද්‍රිය සංවරය ආදී ජීව දේවල් වලින් ඒ භික්ෂු හොඳට සංවර වෙන්න ඕනේ. එතකොට පින්වත්නි, පළවෙනි එක තමයි ඔය පින්නතුල්ලා ලැබුණු ජීවිතයට ප්‍රශංසා කරන්න ඕනේ. ඒක අනිවා හැමදාම කරන්න. ඒකින් ඔයාලා උදේම නැගිටිනකොට ඕගොල්ලන්ට මෛත්‍රී සහගත වෙනවා. දෙවෙනි එක මොකද්ද? දෙවෙනි එක තමයි මම අද මැරිලා නැහැ නේ, ඉර නින්දෙදි මැරිලා නැහැ. නැගිටලා ඇඳ දිහා බලන්න. ඇකිලිච්ච මෙට්ට කොට්ටවල අපිලිවලට තියෙන ඊ හොඳට පිළිවෙලට ඇඳ ඉලලා නිදාගත්ත ඇඳ අපිලිවලට වීම ඊ රාත්‍රී මාරාන්තික අවකාශයෙන් නෙළඹී ඇති බව ඇඳ දිහා බලන දකින්ද. ඇඳ දිහා නැගිටපු ගමන් නැගිටලා ඇඳ දිහා බලන්නකො ඇඳම තමන්ගේ නිදාගත් ඇඳ කමටහනක් කරගන්න මරණ සතිය පෙනී ඇඳින්. ඇයි ඔය කවුරුවත් අකුලලා නෙමෙයි ඔය කොට්ට මෙට්ට ඇඳ ඇතිරි ලියව මේවා. පින්නත් මේ කය විශාල වේගයෙන් චලනයන්ට යනවා නින්දෙදී. විවිධ ඉරියව් වෙනස් කරනවා. ඒ ඉරියව් වෙනස් වෙන්නේ හොඳ නිකම් බලානින්නකො මිනිහෙද්දී. ඒ කියන්නේ මේ දැන් මැරෙයි කියලා හිතෙනවා. ටිකක් ගොරෝ ගොරෝ නිදාගෙන ඉන්න මිනිහෙක් දිහා බලනින්නකො පොඩ්ඩක් සිහියෙන්. ඒ අය ඇත්තටම හිතෙනවා අනේ තව ටිකකින් මැරෙයිවත්ද කියලා. ඒ කියන්නේ යාගේ ආස්වාස ප්‍රාස්වාස කැඩි කැඩි ආය ආස්වාස ප්‍රාස්වාස කරනවා. ඊට පස්සේ ආය හුස්ම ගන්න එක නවත්තන අලුතින් ආස්වාස ප්‍රාස්වාස කරන්න ආය පටන් ගන්නවා අමුතු විදියකට. එතකොට අර ආස්වාස ප්‍රාස්වාස හඬ පවා උස් පහත් වෙනවා. ආය ආස්වාස ප්‍රාස්වාස හඬ අඩු වෙනවා. ගොරෝණ එක නැති වෙනවා. ආය ගොරවන්න ගන්නවා. හොඳට සිහියෙන් බලනින්නකොට දෙනවා අදර හැමරේ මේ මිනිහා කියලා. නමුත් මේ මිනිස්සු මැරෙන්නේ නැහැ. මැරෙන්න හේතු යෙදෙනවා නිතර නිතර. එතකොට මැරෙන්න හේම හේතු ගොඩාක් යෙදෙන වෙලාවක පින්වත්නි කෙනෙක්ගේ ජීවිතේ වැඩ කරන්නේ ඇයි? මැරෙන්න ගොඩාක් හේතු මේ ජීවිතේ වැඩ කරන්නේ පරණ කර්ම සංස්කාර වලින් ජීවිතේ හැදිලා තියෙන නිසා. ඔය පින්නතුලා පළවෙනි එක තමයි ජීවිතේ ඊයේ රෑ මෙච්චර හේතු තියෙද්දී මම මැරිලා නෑ නේද කියලා ජීවිතේට ප්‍රශංසා කරන්න එක. දෙවෙනි එක අද මම ජීවත් වෙන්නේ නැවත මරණයටපත් වීම පිණිස නොව පිරිනිවන් පෑම පිණිසයි කියලා හිතන් සිතුවිල්ලක් උපද්දවන්න. එහෙම සිතුවිල්ලක් ඔය පින්නතුල්ලා තුල උපදිනකොට මොකද වෙන්නේ? එහෙම සිතුවිල්ලක් ඒ සිතුවිල්ලෙන් තමයි පරණ කුසලය යාවෙන්නේ අදට. පොඩි දෙයයි කලේ. පරණ ඒ කියන්නේ අර පිරිනුවන් පෑම පිණිස චේතනාව, ප්‍රාර්ථනාව, පණිදිය මතුවෙනකොට පිරිනිවන් පෑම පිණිස යම් කුසල් වේද, ඒ ඔක්කොම පෑහිලා එන්න ගන්න උඩට. ඒක ලෝක ධර්මයක්. හොඳට බලන්නකෝ ද්වේෂයට අදාළ විදියටම හිතන්නකෝ. කොහේවත් නැති ද්වේෂය ඇවිසි එන්න ගන්නවා. කලින් එහෙම කේන්ති අරන්නේ නැහැ. නමුත් දැන් හිතාගන්න බැරි විදියට කේන්ති ගන්නවා. දැන් සමහර මිනිස්සු හොඳට ඉඳලා තණ්හා කරන්නකින් දිගට තණ්හා කරන්න ගන්නවා. සංසිඳෙන්නේ නැහැ මේ හිත. මේ සිතේ ස්වභාවයක් තමයි එකම විදියකට හිතෙන්න ගන්නෙ. සිතුවිලි රටාවේ ඒකත්වයක් පේන්න තියෙනවා. ඒ කියන්නේ සිතුවිලි එකම එක දිගට පවතිනවා කියලා නෙමෙයි කියන්නේ. සිතුවිලි වල සමතාවයක් තියෙනවා. ඒ ගලන සිතුවිලි වල නිකන් අන්තර් සම්බන්ධයක් තියෙනවා වගේ පේනවා. එකම රට දැන් හොඳට බලන්න සද්ධාවට අදාළ විදියටම හිතන්නකෝ. සද්ධාවට අදාළ හේතුමයි යෙදෙන්නේ. නිකන් කෙනෙක්ගේ සද්ධාවට අදාළ විදියට ඔය පින්නතුන්ලා කල්පනා කරන්නකෝ. සද්ධාවට අදාළ හේතුමයි සකස් වෙන්නේ. එහෙම බණමයි ඇහෙන්නේ. එහෙම තැන්වලටම යන්න හිතෙන්නේ. එහෙම තැන්මයි හොයාගෙන යන්න හිතෙන්නේ. ඒ පොත්මයි කියවන්න හිතෙන්නේ. ඒ දේශනමයි අහන්න හිතෙන්නේ. අහම්බෙන් හරි නිකන් ඉන්ටර්නෙට් එකට ගියත් ඒවමයි පේන්නේ. දැන් ඔය ඇල්ගොරිතම් එක කියන්නේ. ඒවා බලන් ගියාම ඒවමයි පේන්නේ. හොඳට බලන්නකෝ ඉන්ටර්නෙට් එක Facebook එකට ගිහින් බලන්නකෝ. දැන් කවුරු හරි කෙනෙක් අපේ බණ නම් අහන්නේ. යට ඉන්නේ අපේ බණමයි දිගට දිගට. ඒක මේ තාක්ෂණික ලෝකේ පව ආක්‍රමණයක් ඒක. මේ සිතේ ස්වභාවය ඒකමයි. සද්ධාවට අදාළ විදියට ඔයාලා යම්කිසි සද්ධා බීජයක් පැල කරගත්තොත් ඒකට අදාළ චින්තන රටා, ඒකට අදාළ විතර්ක, ඒකට අදාළ හේතු, ඒකට අදාළ මේ රූප ශබ්ද ගන්ධ රස ආදිය ඒක හරි පුදුමද? ඒක ලෝක ධර්මයක්. ඒ නිසා ඔය පින්නතුල්ලා යම් වෙලාවක මම ජීවත්වයේ යුත්තේ නැවත මිය යාම පිණිස නො පිරිනුවම් පෑම පිණිසයි කියලා උදේම සිතුවිල්ලක් ඉපැද්දුවොත් ඒ සිතුවිල්ලට අදාළ ඕගොල්ලන්ගේ ඇතුළාන්තයේ තුල තියෙනවා විශාල ගැඹුරු ආධ්‍යාත්මික ශක්තියක්. ලොකු ශක්තියක් ඇතුලේ තියෙනවා. ඇයි ඕගොල්ලෝ මේ එකපාර බණ අහන්න වාඩි වෙච්චයි නෙමෙයි. සංසාරේ හොන්නට බණ අහපු අය, විදර්ශනා කරපු අය, බුදුරජාණන්සල මුණ ගැහිච්ච අය, දන් දුන්න අය. ඒකයි මේ බුද්ධ ශාසනය හම්බෙලා තියෙන්නේ. එකපාරම ගහෙන් ගෙඩියනවා වගේ බුද්ධ ශාසනයක් හම්බ වුණා නෙමෙයි. කාලාන්තරයක් බුද්ධ ශාසනය දියුණු කරලා රහතන් වහන්සේලා ඇසුරු කරලා මඟ ඵලලාභින් ඇසුරු කරලා දන් දීලා උන්වහන්සේලාගේ ඇසුර හැදිලා වැඩිලා කොහේ හරි වරදින්නේ නැති සත්‍ය අවබෝධය කරගන්න බැරි මට්ටමන මොකක් හරි තමන්ගේ ජීවිතේට මොකක් හරි කුණු ගොඩකට තමන් පැහිලා යන්න ඇති. ඒ නිසා අද ධර්ම අද එදා පිරුණ මට සෝවාන් වෙන්නවා බැරි වුණා. නමුත් අද මාර්ගයට ආවේ එදා මාර්ගය තුල ඔයාලා හිටපු නිසා. ඉතින් මේක තේරුම් ගන්න. තේරුම් ගන්න තමයි අර පරණ කුසල් මතුවෙලා එන්නේ. ඔය ප්‍රාර්ථනා උදේම තියාගත්තොත්. එතකොට ඒකේ ලස්සන දෙයක් තියෙනවා. පළවෙනි එක මොකද්ද? මිය නොයාම පිණිස ප්‍රශංසා කිරීම. ජීවිතේ පවතින එක ගැන ප්‍රශංසා කරනවා. ජීවිතේට දෙක තමයි මේ අද ජීවත් වෙන්නේ. මිය ගිහින් නැතුව අද ජීවත් වෙන්නේ මොකටද? පිරිනුවම් පෑම පිණිසයි. නිකම් මැරෙන්න නෙමෙයි. නිකාම මිනිහෙක් විදියට, වෘත්තීය වේදියෙක් විදියට, උගතෙක් විදියට, බුද්ධිමතෙක් විදියට මිය යාම පිණිස නෙමෙයි. අද මම ඉපදිලා ඉන්නේ අද ජීවත් වෙන්නේ පිරිනුවම් පෑම පිණිසයි කියලා හැම වෙලාවකම කල්පනා කරන්න. ඔන්න ඔය පරිකල්පනාව ඇතුළේ එකක් තමයි මෛත්‍රිය මෝරනවා. අනිත් එක ඥානයට අදාළ විදර්ශනාවට අදාළ ඔය පින්නතුන්ලාට නිවනට අදාළ යම්කිසි පෙර සංසාරේ පුරාවට දිනු කරපු සත්‍ය අවබෝධයට අදාළ කුසල සංස්කාරයන් වේද? ඒ කුසල සංස්කාරයන් සිත තුල මෝරලා ඉන්න පටන් ගන්නවා. ඒ අර පරණ ගතිකත්වේ මතුවෙලා ඉන්න පටන් ගන්නවා. ඔන්න ඔය කාරණේ තිබ්බොත් එයාට බේගින් සත්‍ය අවබෝධය කරා යන්න පුළුවන් මට්ටමට පාරක් හැදෙනවා. මතක තියාගන්න පොඩි දෙයයි. ඊළඟ එක තමයි දැන් මේ මාතෘකාවෙත් තියෙනවා ගිහි ජීවිතය තුළ විදර්ශනා මාර්ගයට යොමු කරන විදිහක් ගැන කියන්න කියලා. විදර්ශනා කරනවා කියන එක එහෙම එක පාර කරන්න පුළුවන් එකක් නෙමෙයි. විදර්ශනාව පිණිස එයාගේ ලෑස්තිවීමක් තියෙන්න ඕන. විදර්ශනාව පිණිස පළවෙනියෙන් එයා ලෑස්ති වෙනකොට පළවෙනි එක එයාට තියෙන්න ඕන දෙයක් තමයි වෙන්වීම සහ සමාදානයි කියන ලක්ෂණ දෙකෙන් එකතු වෙන එක. ඔන්න ඔය වෙන්වීම සහ සමාදානයි කියන එක ඒක එකෙන් සමන්නාගත වෙච්ච තත්වයට පළවෙනියෙන් සිත ලෑස්ති කරගන්න ඕනේ. ඒක අපි කියනවා විරති සමාදාන කියලා. ඒක අපි සීලයකින් බලාපොරොත්තු වෙන්නේ අන්නේ එක. වෙන් වෙලා ඉන්න එකම නෙමෙයි වෙන් වෙච්ච කෙනා තුළ ඇති වෙන සමාදානයක් තියෙන්න ඕනේ. ඒ සමාදානයේ පිණිස තමයි ඔය අපි උදෙම්ම කරන්න කිව්වේ මේ ජීවිතය අද පවතිනේ ගැන ප්‍රශංසා කරන ඒක සමාදානයක්. මෛත්‍රිය තුළ එයා සමාදාන් වෙනවා උදෙම්ම. උදෙම්ම යා මෛත්‍රිය වඩන්නේ ඇස් දෙක පියාගෙන. එයා මෛත්‍රිය තුළ සමාදානයේ ජීවිතේ පවතිනේක ගැන මගේ ජීවිතේ පවතිනේ ගැන මේ ජීවිතේට ප්‍රශංසා වේවා කියලා හිතනකොට එයා යාට මෛත්‍රී සහගත. ඒක සමාදාන් වෙනවා එයා. ඒක සමාදාන් වෙනවා. එතකොට එයාගේ ජීවිතය තුළ නිකන් සීලයක් වැඩෙනවා. ඇයි? එයාට මේ මිනිහෙක්ගේ පැවැත්ම ගැන එයාට තියෙන්නේ ප්‍රබෝධමත් අදහසක්. ඒ කියන්නේ මිනිහෙක්ගේ ජීවිතේ පවතින එක ගැන ප්‍රබෝධමත්. ඉතින් මිනිහෙක්ගේ ජීවිතේ පවතිනවා නම් ඒ පැවැත්ම පිණිස එයා ඒ අගේ පිළිගන්නවා නම් එයා කවදාවත් ප්‍රාණඝාතී කරන්නේ නැහැ. එයා හොරකම් කරන්නේ නැහැ. ඇයි? එයාට තියෙන්නේ ප්‍රබෝධමත් අදහසක්. මේ ජීවිතේ හෘද ස්පන්දනෙ වැඩ කරන එක ගැන එයාටින් ප්‍රබෝධමත් අද හොරකම් කරන්නේ. ඒ බලන්න නිකන් සිල් එනවා. අන්න ඕකට අපි කියන්නේ මොකද්ද? සීල සංවරය කියලා. විරති සමාදාන දෙකින් එකතු වෙච්ච තැනකට එයාගේ ජීවිතය එකතු වෙනවා. දෙවෙනි එක තමයි පින්වත්නි පුළුවන් තරම් ආරම්මනග්‍රාහීව කෙලෙස් විතර්ක මත සිත පවත්වන්න නැතුව ඉන්න දරණ හැකියාව. අපිට අරමුණු මුණ ගැහෙනවනේ. ඒ අරමුණු මුණ ගැහෙනකොට ඒ අරමුණු පස්සේ හිත දුවගෙන යනවා. එහෙම ගිහින් ඒ ආරම්මන ග්‍රාහීව සිත වෙලෙනවා. ඒක කරන්නේ දෙක. තුන්වෙනි එක තමයි පුළුවන් තරම් නොයේක් විතර්ක සිතට එනකොට ඒවට ප්‍රතිචාර දක්වන්න නැතුව ඉන්න තරම් පරිස්සම් වෙනවා. තුන. හතරවෙනි එක. මේ මොහොත මේ වෙලාව තියෙන්නේ දැන් මේ වෙලාව. මේ වෙලාවේ තමන්ගේ ඇතුළාන්තයේ පිළිබඳ සංවේදී වෙනවා. පස්වෙනි එක ඇතුළාන්තයේ බිඳෙන බව දකිනවා. ඔන්න ඔය ටික ඕන බලන්න පහම මං ආයි කියනවා. එක පළවෙනි එක මොකද්ද? ඔයාලට තියෙන උණු වැදගත් දෙයක් ඒක. විරති සමාදාන දෙකෙන් සමන්විත වෙන එක. ඒකට තමයි උදේම කරන්න කිව්වේ අර වචන දෙකක් මං දැන් කිව්වේ. මේ ජීවිත පවතින ගැන ප්‍රසංසා කරනවා. ජීවිතේ පවතින්නේ නිකම්ම මිනිහෙක් විදියට මැරෙන්න නෙමෙයි, පිරිනිවන් පෑම පිණිසයි. මේ වටපිටාව, මේ ගහකොල්ල සදාසේ උපාව, ධර්මය, ආමුදුරුරු බුදහාසනේ, මේ ඔක්කොම හම්බෙලා තින්නේ මොකටද? පිරිනුවම් පෑම පිණිසයි කියලා බලන. එතකොට පරණ කුසලයෙන් මතුවෙනවා. එකක් තමයි විරති සමාදාන දෙකින් ශක්තිමත් වෙනවා. ඒ සීලයකින් මූලික වශයෙන් එයා හික්මෙන්න පටන් ගන්නවා. හරි මෛත්‍රී සහගතයි. ඔය විදියට හිතන කෙනෙක් තවත් කෙනෙක්ගේ ජීවිතේ පවතිනෙක් ගැන එයාට ප්‍රශ්නයක් නැහැ. ඒ එයාගේ භෞතික දේවල් ගැන එයාට මෙයාට තියෙන හරි ප්‍රබෝධමත් අදහසක්. දැන් බලන්නකෝ ලංකාවේ මිනිස්සු තවත් කෙනෙක්ගේ සැපයට කොච්චර ඉරිසියයිද කියලා. ඇයි මිනිස්සු එහෙනම් බුදුරජාණන්සේගේ චින්තනේ හදලා නැහැ? දැන් මේ යන දේශපාලන රටාව පවා කෙනෙක්ගේ සැපයට කොච්චර ඉරිසියා කරනවද කියලා බලන්න. මේ පවතින විදිය දිහා හොඳට බලනින්ද. මම කියන්නේ මේ ආණ්ඩුව ගැන නෙමෙයි, මම මේ කියන්නේ මේ පවතින ක්‍රමය ඇතුලේ අපිට හැමෝදාම උගන්වන්නේ සැප විඳින මිනිහෙකුට වෛර කරන්න කියලා. හොඳට සුවපහසු ජීවිතයක් ගෙවනවා නම් ඒ සුවපහසු ජීවිතයක් ගෙවන කෙනා ගැන දෝමනස්සයක් උපද්දව ගන්න මිනිසුන්ගේ ජන ජීවිතේ හුරු කරලා තියෙනවා. ආ කවුරු හරි කෙනෙක් සුවපහසු ජීවිතයක් ගෙවනවා නම් හරි දොම්නසකින් ඉන්නේ. හොඳට බලන්න සැප පහසු ජීවිතයක් ගෙවනවා නම් ඒක ඉරිසියාවක් ඉන්නේ ඇතුලේ. ඒක නිකන් හොඳ ජාතියට හොඳ දෙයක් වගේ පෙන්වන්නේ නැද්ද? හොඳට බලන්න. ඒක හොඳ දෙයක් වගේ පෙන්නවා. එතකොට ඒක හරි ආස්වාදජනක දෙයක් විදිහට පෙන්වනවා. දැන් හොඳට ඒසි කරපු වාහනික මේ වීදුරු ටික අරගෙන යනවනම් එයා අර මේ එළියේ ඉන්න මිනිහ හරි සතුටු වෙනවා ඒකට. අපිත් අවු ඉන්න ඔය එයාත් ඒ දුක විඳින්න ඕන වගේ එකක් ඉන්නවා. ඒ වගේ හරි ඉරි ආකාරකමක් මිනිසුන්ගේ චින්තනයේ තියෙන්නේ. ඒක එන්නේ නැහැ පින්වත්නි. ඒක එන්නේ නැති කොහොමද? එයා තමන්ගේ ජීවිතේට ප්‍රශංසා කරනවා. මෛත්‍රී සාගත. එයාට මේ ජීවිතේ පින්වම් පෑම් පිණිසයි කියලා බලනකොට මේ ලෝකේ යම් කෙනෙකුගේ ජීවිතේ පවතිනවද? එයාට ඒක ගැන තියෙන්නේ හරි කරුණාවන්තකම, මෛත්‍රී සාගතකම. ඒකෙන් විරති සමාදාන දෙකෙන් සමන්නාගත වෙච්ච ආධ්‍යාත්මික තත්වයක් ගොඩ නැගෙනවා. ඒක තමයි පළවෙනි එක. දෙක මොකද්ද? දෙක තමයි මේ අපිට අරමුණු හම්බ වෙනකොට අරමුණු පස්සේ දුවන එක නවත්තලා දාන වැඩක් නෑ. දුවන එක අපිට හම්බෙන අරමුණු අරමුණට එකතු වෙනවා අතාරිනවා, එකතු වෙනවා අතාරිනවා. එච්චරයි ලස්සනයි ජීවිතේ. බලන්නකෝ අරමුණට එකතු වෙනවා අතහැරලා දානවා. අරමුණට එකතු නොවී ඉන්නේ. අරමුණට එකතු වෙනවා, ලෝකේ උරගානවා, විසි කරලා දානවා. ලෝකේ උරගාන්න නැතු ඉන්නේ. අපොයි මන් දැන් භාවනානේ කරන්නේ, අපි මං අහක බලන් ඉන්නේ කියලා එහෙම කන්නේ. මං භාවනා කරන්නේ මං ඔය එක එක වචන අහන්නේ නැහෙනි කියලා කන් දෙක වහගෙන ඉන්නේ. අවස්ථාවට එකතු වෙනවා අතහැරලා දානවා, එකතු වෙනවා අතහැරලා දානවා. ඒ හැම අවස්ථාවකටම එකතු වෙනවා. හැබැයි එකතු වෙච්ච ගමන් ඊළඟට යාගේ සිත පෙළඹෙන්නේ මොකටද? අතහැරලා දාන්න. ඒක දෙක. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක තමයි පුළුවන් තරම් මේ කෙලෙස් අපේ හිතේ රාග ද්වේෂ මොහෝ තියෙනවනේ. හැම අපේ සිත හොඳට රාග ද්වේෂ මොහෝ වඩපු අය අපි. ආය සංසාරේ අපි වෙන මොකුත් වඩලා නැහැ. මුළු සසර පුරාවටම රාගේ වඩලා තියෙනවා. ඉපදී රජවරු විදියට, මැතිවරු විදියට, පාලකයෝ විදියට, යාචකයෝ විදියට හොඳට රාගේ වඩපු අය අපි. ඒකනේ නිකම්ම රාගේ ඉන්නේ හිතේ. හොඳට ද්වේෂය හැම තැනම වඩලා තියෙන්නේ. තිරිසන් ලෝකේ පවා ද්වේෂයනේ වඩලා තියෙන්නේ. හැම තැනම ද්වේෂය වඩලා තියෙනවා. මාංශ භක්ෂික සත්තු ද්වේෂයනේ වඩන්නේ. හිතේ නිකම්ම හැම ලාම ද්වේෂය. කොහොමද මහපාගන කන්නේ, කොහොමද ලේ උරා බොන්නේ, කොහොමද? ඒක තමයි වැඩ කරන්නේ. සසර දේසේ හොත්තට වඩපු අය, මෝහේ හොත්තටම වඩපු අය. දැන් මේ බුද්ධ ශාසන ඉස්සරහින් තියාගෙන කොච්චර මුලාවෙන් ඉන්නවද බලන්නකො අපි අය. පුදුම මුලාවකින් අපි ඉන්නේ. අපිට මේ සමහර පොඩි පොඩි ඒවා අතහැර ගන්න බෑ. පුංචි පුංචි දේවල් අතහැර ගන්න බෑ. ඒ කියන්නේ අපි රාග දේස මොහ සසර වඩලා තියෙන නිසායි ওই ගති එන්නේ. රාග දේශ මොහ සසර වඩලා තියෙන නිසා අර ගතිය නිකන් එනවා ඉස්සරහට. ඒක නිකාම් අපේ හිතට එනවා. ඇයි සසර පුරාවටම අපි රාග දේශ මොහ හොඳට වඩපු අය. ඒක අපේ ස්වභාවයක්. එතකොට රාග දේශ මොහ අපි හොඳට වඩලා තියෙන නිසා ඒ රාග දේශ මොහ වලට අදාළ චින්තන රටාව නිකම්ම අපි තුල නඩත්තු වෙනවා. ඒ රාග දේශ මොහ පදනම් කරගෙන අපි තවදුරටත් විතර්ක විචාරනවා. ඒ රාගයට හරියන විදිහට අරමුණු විතර්ක කරනවා, විචාරනවා. අන්නේ විතර්ක විචාර කරන්නේ නැතුව රාග දේශ මෝහ දකිමින් අතහැරලා දානවා සිත. ඒක තුන්වෙනි එක. හතරවෙනි එක තමයි පින්වත්නි, තමන්ගේම ඇතුළාන්තය හැම වෙලාවකම අලුත් වෙන බව, බිඳෙන බව දකිනවා. පස්සෙනි එක බිඳෙන නිසා සිත මගේ වසඟේ පවත්වන්න බැරි බව දකිනවා. ඔන්න ඔය ටික ජීවිතේ දාර්ශනයක් විදියට යම් කෙනෙකුගේ ජීවිතේ තිබ්බොත්, ඔය ටික යම් මිනිහගේ ජීවිතේ තිබ්බොත්, පින්වත්නි, මේ මනුස්සයට කවදාවත් වරදින්නේ. එයා ඉන්නේ ධර්මයේ ඇතුලේ. ඔන්න ඔහොම චින්තනයක් නඩත්තු වෙනකොට තමයි ඒ සිත විදර්ශනා කරන්න පුළුවන් වෙන්නේ. මේක මගේ වසඟේ පවත්වන්න බෑ කියලා බලපු ගමන් එයාට අනිත්‍යයි, අනාත්මයි, කලකිරිය යුතුයි, නොඇලිය යුතුයි, අතහැර දැමිය යුතුයි, මේක නිරුද්ධ වී යන දෙයට ආйти දෙයක්, මේක නැසී වෙනසී යන දෙයට ආйти දෙයක්, මේක විපරිණාමයට පත් වෙන දෙයක්, මේකේ නිමිත්තානුසාරව පවත්වන්න දෙයක් නැහැ. මේක මේ සුභාරම්මණයෙන් පිළිගන්න දෙයක් නෑ. මේක ආත්මීය සාරයෙන් සම්පූර්ණ හිත් දෙයක්. මේක යථාභූත ඥානය කියලා එකකින් බලනකොට ගන්න අබමල් රේණුවක්වත් මේකේ මොකක්වත් ඉතුරු වෙන්නේ නෑ. මේක මා ආදීනව සහිත දෙයක්. මේකේ මිදෙනවා හැර වෙන විකල්පයක් නෑ. මේ සසර වටින් ගැළවිලා කැඩිලා බිඳිලා මේකෙන් අයින් වෙලා යන විදියට මම ප්‍රතිපත්ති මත ඉදනවා. ඔන්න ඕවටයි විදර්ශනාව කියන්නේ. ඔය දැන් අන්තිමට මම කියනාවේ ඕවට තමයි විදර්ශන. ඕක එකපාර කරන්න පුළුවන්ද? කරන්න බෑ. මේ බලාගනිති වටිනාකම් පේනවා. ඕක කරන්න පුළුවන්ද? බෑ. අර චින්තනයේ කාලයක් නඩත්තු කරන්න. කාලයක් ඔය පින්නතුන්ලාගේ ජීවිතේ නඩත්තු කරන්න. මේ ජීවිතයේ අවබෝධය ලස්සන දෙයක් මම කියන්නේ. මේක හොඳට ඔළුවට ගන්න. මේ ජීවිතේ අවබෝධය කරා යනවා නම් එයා සම්මත සත්‍ය ගැන, මේ ලෝකේ සත්‍යයක් තියෙනවා සම්මතය තුළ. බොරු නෑ. බොරු කියලා කියන බෑ කාටවත්. සත්‍යයක් තියෙනවා. සම්මුතිය කියලා සත්‍යයක් තියෙනවා. ඒ සම්මුතිය තුළ තමයි අපේ විවහාර, ගනුදෙනු කිරීම, එකතු වීම, ඇඟැලුම් කම්පාන මේ ඔක්කොම තියෙන්නේ සම්මුතිය. සම්මතය ඇතුලේ. එතකොට මේ අපි එකතු වෙලා ඉන්නේ මොකටද? සම්මුතියකට. ඒ සම්මුතිය ඇතුලේ තමයි බිරිඳ ඉන්නේ, ස්වාමියා ඉන්නේ, අම්මා ඉන්නේ, තාත්තා සම්මුති ඉන්නේ. ඒවා බිරිඳ කියලා නෑ, ස්වාමියා කියලා නෑ, අම්මා තාත්තා කියලා එකක් නෑ. ලෝකෙ සම්මුතියෙන් තියෙන්නේ පඤ්ඤත්ති පනවා ගැනීම. මේ ලෝකෙ දිහා බලාගෙන මිනිස්සු හදාගෙන වෙලාව දැන් 8යි. හදාගෙන එහෙම 8 කියලා එකක් නෑ. මේ 8 වෙනකොට තව වෙන කොහේ හරි රටකට වෙන වෙලාවක්. මේ උදේ 8 වෙනකොට ඇමරිකාවේ 7:00-8:09. හරි, මේ එතකොට මේ 8යි කියලා කියන්නේ මිනිස්සු එළිය දිහා බලලා ඒක ගණනය කරගෙන ඒකට පොඩි සූත්‍රයක් හදාගෙන ඒකට අදාළ තාක්ෂණික මෙවලමක් හදාගෙන ඒකට මිනිස්සු ඔරලෝසුව කියලා කියනවා. ඒක දිහා බල බල වැඩ කරනවා. එච්චරයි සම්මුතියක්. ඒකට අපි කියන්නේ කාල පඤ්ඤත්ති කියලා. කාල පඤ්ඤත්තිය සත්‍ය වශයෙන් මෙහෙම එකක් නෑ, සම්මුතියක්. ලෝකෙ තියෙන්නේ මොනවාද? එතකොට එතකොට ඒක සම්පූර්ණ බොරු නෑ. සම්මත කරගත්ත එක ඇතුලේ සත්‍යයක් තියෙනවා. සම්මත කරගත්ත එක ඇතුලේ ඔක්කොම බොරු නෙමෙයි. ඒ සම්මතය ඇතුලේ සත්‍යතාවයක් තියෙනවා. සම්මුතිය ඇතුලේ එම අසත්‍යයි බොරු ප්‍රෝඩාකාරී කියලාම කියන්න බෑ. සම්මතය ඇතුලේ අපි ගොඩනගාගත්ත සත්‍යයත් උනේ කියන්නේ අපි හැමෝගේම මොරලෝසු දිහා බැලුවාම මේ වෙලාවට 8යි නම් ඔක්කොම හැමෝගේම මොරලෝසු වල 8 තමයි තියෙන්නේ. ඒක බොරුවක් නෙමෙයි. සම්මත කරගත්ත එක ඇතුලේ පොඩි සත්‍යයක් තියෙනවා. 8ට වඩා වෙනස් නම් අපි ආය මොරලෝසු කරකවල වෙනස් කරගන්නව නෑ අනේ මගේ පොඩක් මොරලෝසු වෙනස් වෙලා කියලා. ඒක ඔබට මට අපි හැමෝටම සාපේක්ෂව පවතින අපි ගොඩනගාගත්ත සම්මුතියින්ට අදාළ තත්ත්වයක්. ඒක ඇතුලේ පොඩි පොදු තත්ත්වයක් ඇතුලේ ඇත්තක් තියෙනවා. ඒක බොරුම නෙමෙයි. ඇත්තක් තියෙනවා. දැන් ඔයාලගේ දරුවා මේ මගේ දරුවානේ හාඳුරණි කිව්වම මම ඊළඟ දවසේ හම්බුනවා මේ පුතා නේද කියලා මම දන්නවා. පාරේ හම්බුණා තාර නෝනාගේ පුතා නේද ඔයා කියලා දන්නවා. ඒකනි මේ සම්මතය ඇතුලේ අපි ඇතුළට දාගත්ත සම්මුතියින් වල තියෙනවා සත්‍යතාවයක්. ඒක බොරු. ඒ කියන්නේ සම්මත සත්‍ය කියන්නේ සම්මත සත්‍යයක් තියෙනවා. මේ ලෝකේ තියෙනවා සම්මත සත්‍ය අභිභවණය කරපු එක මොකද්ද? පරමාර්ථ සත්‍ය. මොකද්ද ඒකට කියන්නේ? පරමාර්ථ සත්‍ය. පරම ඇත්තක් තියෙනවා. ඒ පරමාර්ථයේ මොකද්ද වෙනස? පරමාර්ථයේ වෙනස තමයි අර සම්මුතියකට එළඹිච්ච ඒවා විග්‍රහ කරගන්නකොට අර සම්මුතිය පේන්නේ නැතුව යනවා. අර සම්මත කරගත්තේවා විවහාර කරගත්තේවා ටික තියෙනවනේ. ඒවා විග්‍රහ කරගන්නකොට ඒක පේන්නේ නැතුව යනවා. ඇත්තටම පරමාර්ථය කියන්නේ බෙදන්න බැරි ඒවට. පරමාර්ථය කියන්නේ මොකද්ද? පරම සත්‍ය කියන්නේ මොකද්ද? පරමාර්ථ සත්‍ය කියන්නේ ඒක බෙදන්න බෑ. සම්මතයේ තුල තියෙන එක විග්‍රහ කරගන්න පුළුවන්. පරමාර්ථයේ තියෙන ඒවා බෙදලා විග්‍රහ කරගන්න බෑ. පරමාර්ථයට අයිති ඒවා තියෙනවා, ඒවා බෙදලා විග්‍රහ කරගන්න බෑ. ඒතර පරමාර්ථී ස්වභාවයේ තමයි විග්‍රහ කරගන්නකොට ඒක එතනින් එහාට බෙදන්න බෑ. ඒ නිසා තමයි පරමාර්ථයේදී ස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, නාම රූප වශයෙන් කිකි බලන්න කියන්නේ. එතකොට අර ඒ විදියට විග්‍රහ කරගනිද්දී ඒ විග්‍රහ කරගන්නකොට අර මුල් ස්වභාවය නොපෙනී යනවා නම් ඒක පරමාර්ථයක්. ඒක පරම සම්මුතිය මොකද්ද? අපි සම්මත සකස් වීම ඇතුළේ තමයි සම්මත සත්‍ය රඳා පවතින්නේ. සම්මත සත්‍ය රඳා පවතින්නේ මොකක් ඇතුළේද? සම්මත සත්‍ය රඳා පවතින්නේ අපි සකස් කරගෙන තියෙන එක ඇතුළේ. අපි මානසිකව සූදානම් කරගෙන ඉන්න එක ඇතුළේ, සංවිධානය කරගෙන ඉන්න එක ඇතුළේ විතරයි සම්මත සත්‍ය රඳා පවතින්නේ. පරමාර්ථ සත්‍ය, පරමාර්ථ සත්‍යයෙන් බලනකොට අර සම්මුතිය වටිනාකම පේන්නේ නැත්නම් ඒක පරම ඇත්තක්. ඒක සම්මතයක් නෙමෙයි, පරම ඇත්තක්. සම්මත සත්‍යය අභිභවනය කරපු විග්‍රහ කරගන්නකොට අපට ඒක පේන්න පටන් ගන්නවා. ඒතකොට අර සම්මතය තුළ මම කියලා ඉන්න කෙනයි, මගේ කියලා ඉන්න කෙනයි ඇතුළේ තමයි පුද්ගල බව කියවගන්නේ. පරමාර්ථය ඇතුලේ බලනකොට මම කියලා එකක් පේන්නේ. උදාහරණයක් විදිහට ස්කන්ධ විදියට පේන්න ගන්නවා. ඒවා කුසල කුසල සංස්කාර ඇසුරුක ඇසුරින් ගොඩනැගිච්ච ඒවා කියලා පේන්න ගන්නවා. සම්මතය ඇතුලේ කොහොමද? සම්මතය ඇතුලේ ඉන්නවා මමත්, මම ඉන්නවා, මගේ දුව ඉන්නවා, මගේ පුතා ඉන්නවා, මගේ බිරිඳ ඉන්නවා, මගේ ස්වාමියා ඉන්නවා කියලා ඔයාලා කියව ගන්නවා. ඒක ඇතුළේ වල හැම වෙලාවකම සම්මතය තුළ විවහාර කරගන්නේ මට සාපේක්ෂව. කාට සාපේක්ෂවද? මට සාපේක්ෂව. තමන්ට සාපේක්ෂව තමයි සම්මත. මේ කියන්නේ මතක තියාගන්න, මේ පැහැදිලි කරන්නේ සවිඥානික සත්‍යයකට අදාළව විතරයි. හොඳයි. මේ කියන්නේ සවිඥානික විඥානයක් සහිත. මොකද මේ විඥානයක් සහිතයට අදාළව විමසා බැලීමෙන් විතරයි දුක ඉවර වෙන්නේ. මම මේ කියන්නේ බොහොම වැදගත් එකක්. ඔයාලට මේක තේරුනොත් ඇත්තටම මේක විතරයි තේරුම් ගන්න ඕන. මම මේ කියන කාරණේ ඔයාලා හොඳට තේරුම් ගත්තොත් පින්වත්නි, ඔයාලට මේ කියන කතාව හොඳටම තේරුනොත් ඔයාලට ආයි බුද්ධ දේශනා ඕන්නේ නැහැ. මම මේ කියන එක හොඳට ගන්න ඔළුවට. ඔයාලා ගොඩාක් වෙලාවට අහලා නැති කෑල්ලක් මම දැන් මේ කියන්නේ. එතකොට සම්මතය තුළ අපි හැම වෙලාවම කියවගන්නේ සාපේක්ෂව, මට සාපේක්ෂව. සම්මතය ඇතුළේ කියවගන්නේ මට සාපේක්ෂව. එතකොට මට සාපේක්ෂව කියවගන්නකොට තමයි දරුවා ඉන්නේ, බිරිඳ ඉන්නේ, ස්වාමියා ඉන්නේ, අම්මා ඉන්නේ, තාත්තා ඉන්නේ, ඔයාලට සාපේක්ෂව මිසක් ඒක ලෝකයාට සාපේක්ෂව නෙමෙයි. සම්මත කරගන්නවා. ඒ සම්මතය ඇතුළේ අපේ මනස තුළ මැවෙන මනෝභාවයක් තියෙනවා. කොහොමද මනස තුළ මැවෙන මනෝභාවය? මනස තුළ මැවෙනවා. දැන් ඔයාලට ඔයාලගේ දරුවා ඇස් ඉස්සරහටම එන්න ඕනේ නැහැ නේ? දරුවාව මතක් කරගන්න. දරුවා කියන එක මනස තුළ තියෙන එකක් නේ. දරුවගේ ඇස් දෙක කොයි වගේද කියලා මතක නැද්ද? දරුවගේ කොණ්ඩේ කොයි වගේද කියලා මතක නැද්ද? දරුවා අඳින විදිය මතක නැද්ද? දරුවා කන විදිය, දරුවා බොන විදිය, දරුවා වාඩි වෙන විදිය, දරුවා නිදාගන්න විදිය, දරුවා නිදාගන්න වෙලාව කලව මතක නැද්ද? මතකයි. නිදාගෙන ඉන්න මට්ටමේම දරුවා හම්බෙන්න ඕනේ නැහැ. දරුවා නිදාගෙන ඉන්න මට්ටමක් මනස තුල රැවදෙනවා. එතකොට මේ සම්මතය තුල පවතින දේ හොඳට තේරුම් ගන්න, මේ සම්මතය තුල පවතින දේ විශේෂත්වය තමයි ඊටාම් විශේෂත්වය. ඒක මට සාපේක්ෂව, පුද්ගලයෙකුට සාපේක්ෂව තමයි සම්මුතීන් වලට එළඹෙන්නේ. මේක බොරුම නෙමෙයි. කාටවත් කියන්න බෑ ඒක සම්පූර්ණයෙන් බොරු කියලා. ඒක බොරු නම් හෙට ආයේ ඒ දරුවා මුණ ගැහෙනකොට අපිට කිසිම වගතුගක් නැති වෙන්න ඕනේ නෑ නෑ. ඒක තියෙනවා අපිට. ලෝකයක් දන්නවා. පාරේ හම්බුනම් මේ අහවලා, මෙයාගේ නම අහවල් නම, මේ අහවලාගේ දුව අහවලාගේ පුතා, මෙයාගේ પરම්පරාව මෙහෙමනේ, මෙයාලා ගෙදර අතනනේ මෙතනනේ, ඔක්කොම මතකයි. එහෙනම් ඒක අසත්‍යම නෙමෙයි. මනස තුල මැවිච්ච ප්‍රෝඩාකාරී බවක්ම නෙමෙයි. සම්මුතිය ඇතුලේ පොඩි සත්‍යක් තියෙනවා. නමුත් මේ ලෝකයා ගනුදෙනු කරන්නේ සම්මුතිය ඇතුලේ විතරයි. මේ සම්මුතිය ඇතුලේ ගනුදෙනු කරද්දී හැමදාමත් දුක එනවා. ඇයි? මේ අපි සම්මත කරගත්තට ඒවා අපේ වසඟේ තියෙන ඒවා නෙමෙයි. ඒවා අපේ පාලනේ තියෙන ඒවා නෙමෙයි. ඒවා අපේ පාලනයෙන් ගිලිහිච්ච ඒවා. මේ පරමාර්ථ සත්‍ය කියන්නේ බෙදලා අර සම්මත කරගත්තේ ඒවා විග්‍රහ කරගන්න පුළුවන් හැකියාව. ඒ විග්‍රහ කරනකොට අර සම්මුතියින් පේන්නේ නැතුව යනවා. අයිනක ඇත්ත වෙන්න බෑනේ පරමාර්ථ වශයෙන්. විග්‍රහ කරගන්නකොට පේන්නේ නැතුව යනවනම් විස්තර කරගනිද්දි පේන්නේ නැතුව යනවනම් අර සම්මුතියින් ඒක සත්‍ය වශයෙන්ම පරමාර්ථ වශයෙන් ඇත්ත නැහැ නේ ඒකේ. ඒ විග්‍රහ කරගන්නකොට බුදුරජාණන් වහන්සේ අපිට අමුතුවෙන් විග්‍රහ කරගන්න ඉගැන්වෙත් නැහැ. උන්වහන්සේ වදාලා මෙන්න මේ විදිහට විග්‍රහ ස්කන්ධ වශයෙන් බලන්න මහණෙනි, ආයතන වශයෙන් බලන්න, ධාතු වශයෙන් බලන්න, නාම රූප වශයෙන් බලන්න කිය කියා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරගන්න ඕන නොයෙක් විධික්‍රම අපට පැහැදිලි කළා. ඒ විදිහට බලනකොට අර සම්මුතිය ඇතුලේ මුණ ගැහිච්ච එකමයි මේ විදිහට බැලුවේ. බලනකොට පේන්නේ නැතු යනවා. අර වටිනාකම් දුන්න ලෝකේ පේන්නේ නැතු යනවා. මනසින් මේ හොඳට හොඳට මේ බුදුරජාණන්සේ වදාළ විදිහට බලනකොට වටිනාකම පේන්නේ නැතු යනවා. ඔය මනුස්සයා නම් මගේ පරම හතුරෙක් කියලා අපි හිතාගෙන ඉන්නවා. නාමුත් පින්වත් නිකෙස් වෙනම, ලොම් වෙනම, නියපොතු වෙනම, දත් වෙනම, එයාමයි. මොකුත් වෙනස් නැහැ. ඒ ටිකම වෙන් කරලා බලනකොට අර හතුරවත් මිතුරවත් පේන්නේ රාගයටවත් ද්වේෂයටවත් නිමිත්ත අහුවෙන්නෙම නැතුව යනවා. හොඳට බලන්න කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට උන්ත ආසා කරන රූපයක් වුණත් ඔය විදිහට වෙන් කරලා බලන්නකෝ. වෙන් කරලා බලන්න බලන්න වටිනාකම පේන්න නැතුව යනවා. එහෙනම් මේ පරමාර්ථයේ විශේෂත්වය තමයි විග්‍රහ කොට බැලීම, සවිස්තරාත්මකව බැලීම, විවරණාත්මකව බැලීම. ඒ විවරණේ කරන්නේ අපි අපේ සිතින් මිසක් ඇත්තටම මිනිහගේ නියපොතු ගලවලා අපි බලන්නේ නැහැ. හරි, එහෙම විග්‍රහ කරගන්නකොට ඒ විග්‍රහ කරගෙන බුදුරජාණන්ස් බලනවා, බුදුරජාණන්ස් වදාලා විග්‍රහ කරගෙන මේ සකස් වීම කොහොමද උනේ කියලා බලන්නකෝ. අන්න එතකොට බුදුරජාණන්ස් වදාලා කුසලා කුසල කර්ම ශක්තිය බලපාන බව. අන්න සම්මුතිය ඇතුලේ සම්මත කරගත්ත නිර්ණායක ඕගොල්ලෝ පුද්ගල බවට සාපේක්ෂව බලනවා, පරමාර්ථය විග්‍රහ කරගන්නකොට කර්මයට සාපේක්ෂව බලනවා. කර්මයට සාපේක්ෂව බලනවා. එතකොට මේක ආකාශ්මික බවක්, ඉබේ හටගත්ත බවක්, දෙවියෝ හදාපු බවක්, මේක මේ සරුව බලධාරි කෙනෙක් මවපු බවක් ඕවා හිත පිළිගන්නෙම නැහැ. ඇයි? පරමාර්ථ සත්‍යයෙන් විග්‍රහ කරලා බලලා එයා ඒ සකස් වීමට අයිති ප්‍රාමාණික සාක්ෂි විදියට දැක්කේ මොකද්ද? ඒ ප්‍රාමාණික හේතු ටික එයා දැක්කේ කර්මය හැටියටයි, කුසලා කුසල සංස්කාර හැටියටයි. එතකොට ආය ආයෙත් මේ සකස් වීමක් සිද්ධ වෙනවා නම් එයාට පේනවා අනාගතේ කොහොමද වෙන්නේ. කුසලා කුසල සංස්කාරවලට අදාළ විදියට එයාට වෙන්නේ. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දිව්‍ය ලෝකේ යනවා නම් එයාගේ කුසල සංස්කාරවලට අනුවයි ඒක වෙන්නේ. ආය මනුෂ්‍ය ලෝකෙට එනවා නම් මොකක් නිසාද වෙන්නේ? කුසල සංස්කාර. කවුරු හරි කෙනෙක් නිරේ යනවා නම්, ප්‍රේත ලෝකේ යනවා නම් අකුසල සංස්කාර නිසා කියලා එයා අර විග්‍රහ කර ගැනීම. දැන් ඉස්සල්ලා සම්මුති සත්‍ය ඇතුළේ පුද්ගල සාපේක්ෂවයි බලන්නේ. සම්මතයන් වලට සම්මුති සත්‍ය ඔස්සේ යා ඒක දරන්නේ පුද්ගල බවට සාපේක්ෂව. මම මේ කියන එක තේරෙනවද? එතකොට දැන් අර පරමාර්ථ සත්‍යයෙන් බලනකොට එයාට ඒ පරමාර්ථ සත්‍යයෙන් බලනකොට විග්‍රහ කර ගැනීමක්, විමර්ශනය කිරී ගැනීමක්, බෙදා විග්‍රහ කොට බැලීමක් කෙනකොට ඒ බෙදා විග්‍රහ කරගෙන කෙනෙක් බලන්නේ මොකට සාපේක්ෂවද? එයාට පේනවා මේ සකස් වීම කර්මයට සාපේක්ෂව සිද්ධ වෙලා තියෙන්නේ. දැන් නාම රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා විග්‍රහ කරලා සවිඥානික සත්‍යය බලනකොට ඒ රූපයට පේන්නේ විපාක රූපයක් විදියට. එයාගේ වේදනාව පේන්නේ විපාක වේදනාවක් විදියට. දුක් වේදනා සැප වේදනා යට පේනවා වේදනාව ඇතුළේ. ඒවා පේන්නේ යාට පරණ හේතුඵල ධර්මකින් හැදිච්ච එකක්. දුක් වේදනාව පරණ අකුසල සංස්කාරයක ඵලයක්. සැප වේදනාව පරණ කුසල සංස්කාරික ඵලය. අනිවාර්යයෙන් විග්‍රහ කරගන්නකොට කර්මය ඇසුරු කරගෙන කර්මයට අදාළව හේතුඵල වශයෙන් බලන්න පුළුවන්. ඔන්න ඔය දෙකටම වඩා අග්‍ර බැල්මක් තියෙනවා. බලන්න සම්මත සත්‍යය තියෙනවා, පරමාර්ථ සත්‍යය තියෙනවා, ආර්ය සත්‍යය කියලා එකක් තියෙනවා. ඔන්න ඔය ආර්ය සත්‍යයෙන් බලන්න බැරුව අර දෙකෙන්ම බැලුවත් වැඩන්නේ. ඒ කියන්නේ සම්මත සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් ඔස්සේ නිකන් ලෝකේ විමසුවාට වැඩක් නැහැ. කෙනෙකුට සෝවාන් වෙන්නවත් ඕන නම් එයාගේ ජීවිතේ, ගිහි ජීවිතේ ඇතුළෙම යාට අඩුම සෝතාපන්න මාර්ගයටවත් පින්වත් නිකතු වෙන්න ඕන නම් එයා බලන්න ඕන මොන සත්‍යෙන්ද? ආර්ය සත්‍යයෙන් එන ලෝකේ බුද්ධ ශාසනයක මතුවෙන විශිෂ්ට දේ තමයි සත්‍ය තුනකින් විභාග කරලා බලන එක. සත්‍ය තුනකින් අපි කියන්නේ සම්මතයයි පරමාර්ථයයි විතරනේ. සම්මත පරමාර්ථයෙන් උපින්වත්නේ කොච්චර උගත් මිනිහෙකුට මේක බෙදලා තේරුම් ගන්න පුළුවන්ද? ඇත්ත තමයි මේ කියන්නේ පුද්ගල බවක් අහුවෙන්නේ නැහැනේ බෙදලා බලද්දී ඇත්තන ඉන්නම් කියලා පොත කියවලා ඔයාලා පොත වහලා දැම්මා කියලා. එහෙම පොත කියවගෙන ඔයාලා පොත වහලා දැම්මා කියලා කිසිම මිනිහෙක් ධර්ම මාර්ගයට එන්නේ නැහැ. යම් කිසි පරමාර්ථ වශයෙන් යම් කිසි නුවණක් එයා තුලෙයි. නාමුත් එයාට තියෙන උනිතා වැදගත් දෙයක් තමයි ආර්ය සත්‍යයෙන් විමසා බලන එක. සම්මත සත්‍ය, පරමත්ත සත්‍ය, ආර්ය සත්‍ය. ඒකයි බුදුරජාණන්සේ නමක් ලෝකේ පහළ වෙලා ආර්ය සත්‍ය කියලා එකක් වදාළේ. එහෙනම් සම්මත සත්‍යයත් ඔයාලට තේරෙනවා. සම්මුතියින් විතරයි තියෙන්නේ. අපි ගනුදෙනු කරනවා සම්මුතිය ඇතුලේ කියලා ඔයාලා පිළිගන්නවා. ඔයාලා බොන්දට පොත කියවලා බණ අහලා හොඳට මේ දේශනා අහලා 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 තේරුම් ගත්ත ඇත්තකුත් තියෙනවා. මොකක්ද ඒ ඇත්ත? පරමාර්ථ වශයෙන් අනේ ඇත්තනේ ඉන්න හඳුනේ නාම රූප විතරයිනේ, පංචස්කන්ධයක් විතරයිනේ, ඉතින් ආයතන ටිකක් විතරයිනේ. බෙදලා බැලුවම මොකක්වත් නැහැනේ හාඳුරනේ. මට නම් ඕක තේරෙනවා කියලා කාටවත් පොත වහලා දාන්න බෑ. ඇයි? කෙනෙක් නිවීමට යන්නේ, අවබෝධයේ පැත්තට හැරෙන්නේ පංචස්කන්ධයේ වශයෙන් දැක්මින්ම නෙමෙයි. පංචස්කන්ධයේ වශයෙන් දැක්මින්ම නෙමෙයි, නාම රූප වශයෙන් දැක්මින්ම නෙමෙයි. හරි, ඊට පස්සේ යා මේ පටිච්ච සමුප්පන්නව දැක්මින්ම නෙමෙයි, ආර්ය සත්‍ය දැක්මින්. එතකොට දැන් ඔබට පේනවා මේකේ ලස්සන දෙයක් මොකද්ද? සම්මත සත්‍ය පුද්ගල බවට සාපේක්ෂව බලන්නේ, පරමාර්ථ සත්‍ය විග්‍රහ කොටගෙන කර්මයට සාපේක්ෂව බලන්නේ, කර්මයට සාපේක්ෂව. එතකොට විග්‍රහ කරගන්නකොට එතකොට ආකාශ්මිකව ඉබේ හටගත්ත දෙයක්. ඔය ලෝකේ තියෙනවනේ විවිධ මතවාද. ලෝකේ තියෙන එකක් තමයි මැවුම් වාදය. හරි, ඒක ඒගොල්ලෝ පිළිගන්නේ. ගොඩාක් අය මේ දේවවාදී ආගම්වල මැවුම් වාදෙනි පිළිගන්නේ. ඇයි? ඒගොල්ලොන්ට අර කර්මයට පරමාර්ථ සත්‍ය කියලා එකක් නෑ යාලට. පරමාර්ථ සත්‍යයෙන් බලනකොට යා ඒ පරමාර්ථ සත්‍යයෙන් බලනකොට යා ඒ පරමාර්ථය තුළ බලන්නේ කොහොමද? කර්මයට සාපේක්ෂවනි, කුසලා කුසල සංකාරවලට සාපේක්ෂවනි බලන්නේ. එයාට ඒක නෑ. ඇතනම ගොඩාක් මැවුම් වාදී ඉගැන්වීම් සම්මුති සත්‍ය ඇතුලේ හිර වෙලා ඉන්නේ. එයාලා සම්මත කරගෙන ඉන්නවා. ඒ සම්මතයේ ඇතුලේ එයාලට එයාලගේ නිර්මාපකෙක් පේනවා. මම ඉන්නවා මාව හැදුවේ අරයා තමයි. මම ඉන්නවා මාව මැව්වේ දෙවියෝ තමයි. සම්මුතිය ඇතුලේ විතර හිර වෙලා ඉන්නේ. ගොඩාක් මැවුම් වාදී ඉගැන්වීම් වලට අදාළ ආයත පරමාර්ථය කියලා කරන්නේ. එතකොට මේකේ ස්ටෙප් තුනක් යන්න ඕන. සම්මුත සත්‍ය පුද්ගල බවට සාපේක්ෂයි, පරමාර්ථ සත්‍ය කියව ගන්නේ කුසලා කුසල සංස්කාරවලට සාපේක්ෂව. හැබැයි ඒකෙනුත් එහාට ගියොත් විතරයි, ඒකෙනුත් අඩියක් ඉස්සරහට තිබ්බොත් විතරයි යම් මිනිහෙකුට හොවාන් වෙන්න පුළුවන්. එහෙනම් සම්මුති සත්‍ය, පරමාර්ථ සත්‍ය, ආර්ය සත්‍ය කියලා එකක් තියෙනවා. ඒ ආර්ය සත්‍යය ඥා බලනකොට තමයි මේ ස්කන්ධ ටික අරගෙන, ඒ ස්කන්ධ ටික එකට අරගෙන ඒවා ඒ මොහොතේ හට ගන්න විදිය, ඒ මොහොතේ බිඳෙන විදිය බලනවා. ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ බිඳෙන විදිය බලනවා. ඒ මොහොතේ හට ගන්නා වූ ස්කන්ධ, ඒ මොහොතේ හට ගැනීමට බලපාන කර්ම ශක්තිය, අපි කියවනේ අර පරමාර්ථ සත්‍යයේදී කර්මයට අදාළව කියවනේ, ඒ මොහොතේ හටගන්න කර්ම ශක්තිය නිරතුරුව ක්ෂය වෙලා යන විදිය බලනවා. ඒ නිසා මේ පරමාර්ථය ඇතුලේ ලැබුණු කතාව, පරමාර්ථයේ ඇතුලේ අපි විමසා බලනකොට මුණ ගැහිච්ච එක ඔක්කොම දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරනවා. එතකොට තමයි තුන් භවයම පිළිකුල් වෙන්න පටන් ගන්න. මොකද අපි මේ කතා කරන්නේ තුන් භවයෙන්ම මිදීමක් ගැනයි පින්වත්. නැත්තම් කෙනෙක් ලෝකෝත්තර වෙන්නේ නැහැ. තුන් භවය. එතකොට යා මොකද්ද කරන්නේ? ඒ මොහොතේ හටගන්නා උස්කන්ධ ටික දකිනවා. දැන් පරමාර්ථය ඇතුලේ බැලුවේ කොහොමද? විග්‍රහ කරලා බැලුවා. ඒකට කර්ම, ඒක කුසලා කුසල සංස්කාරවලට සාපේක්ෂව බැලුවා. දැන් මේ ආර්ය සත්‍යයෙන් බලනකොට ඒ විග්‍රහ කරගත්ත එක මේ මොහොතේ දකිනවා. මේ මොහොතේ විග්‍රහ කරගන්න පුළුවන් හැකියාව. දැන් මේ මොහොතේම විග්‍රහ කරගන්න පුළුවන් හැකියාව. ඒතකොට මේ මොහොතේ ස්කන්ධ පේනවා. මේ මොහොතේ ආයතන පේනවා. මේ මොහොතේ ස්කන්ධ මේ මොහොතේම බිඳිලා යන බව පේනවා. ඒ බිඳෙන හැම වෙලාවකම යාතුල ගොඩනැගිච්ච කුසලා කුසල සංස්කාරයන්ගේ බිඳීමක් එයාට පේනවා. දැන් සුඛ වේදනාව මේ මොහොතේ උරගානවා නම් ඒ ඒ පරණ විපාක විපාක කුසල සංස්කාරයක් තමයි අනිත්‍ය වෙලා යන්නේ. ඒකයි කවදාවත් අපිට අත්දකින්න බෑ. ඒක අකණ්ඩව පවතින්නේ ඇයි? අනිත්‍ය වී යන සංස්කාර ටිකක් තමයි හැසිරෙන්නේ. මේ වගේම වෙලාවක් හිටත් මේ වෙලාවේ උදා වෙන්නේ නෑ අපිට. ඇයි අනිත්‍ය වී යන සංස්කාර ටිකක් හැසිරෙන්නේ? මේ හැම මොහොතකම ක්ෂය වී යන්නේ. අපි තා සුවදායක ජීවිතයක් ඇතුළේ නම් අපි ඉන්නේ, හොඳ සුවපහසු නින්දක නම් ඉන්නේ. අනිත්‍ය වී යන්නේ කුසල සංස්කාරය. ඒ කියන්නේ මේ හැම මොහොතකම කුසල අකුසල මේ හැම මොහොතකම බිඳෙන ස්කන්ධ දකින්නවා. ඒවා තුළ අනිත්‍ය වී යන සංකාර ටික දකින්නවා. ඊට පස්සේ මේ සංස්කාරයන්ගේ රැස්වීමද ස්කන්ධයන්ගේ හට ගැනීමද ඔක්කොම දුක්ඛාරිය සත්‍ය, ඔක්කොම දුකක් විදියට බලනවා. ඇයි? අනිත්‍ය වී යන එකක්මයි තියෙන්නේ කියලා දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරලා බලනවා. ඒ ටික ඔක්කොම පින්වත්නි අපිට අපේ ජීවිතය ඇතුලේ දුක්ඛාරිය සත්‍යයට සංග්‍රහ කරලා බලන්න පුළුවන් නම් අන්නේ, ඒ කියන්නේ එයාට එතකොට පින් කරලා අතිශයින්ම කුසල සංස්කාර නැස් වෙලා සුගතියට ආවත් ඒක දුක්ඛාරිය සත්‍යින් පේන්නේ. අතිශයින්ම දුක් විඳලා කොහොමත් දුගතියට ගියොත් ඒක දුකක්මදි. ඒක 아무තෙන් දුක්ඛාරිය සත්‍යින් බලන්න දෙන්නේ ඒක දුකමයි. එතකොට එයාට අර සුවදායක ජීවිතය කියලා අපි ලෝකේ අහුලගත් එකක් තියෙන්නේ. හරි සුව පහසු ජීවිත කියලා ඔය අදත් ඔයාලා හොයන එකක් තියෙන්නේ. ඒක හොයන්න හිතෙන්නේ නැහැ. ඇයි හොයන්න හිතෙන්නේ නැත්තේ? එයාට පේන්නේ මෙතන ස්කන්ධ ටිකක්, හැම වෙලාවකම බිඳෙන ස්කන්ධ ටිකක්. ඒ බිඳීම තීරණය වෙන්නේ කුසලා කුසල සංස්කාර මත. ඒ බිඳිර හැම වෙලාවකම අනිත්‍ය වී යන්නේ සංස්කාරමයි කියලා පේනවා. ස්කන්ධ අනිත්‍ය වෙනකොට ඒ ස්කන්ධ අනිත්‍ය වීම ඇතුලේ අනිත්‍ය වෙන්නේ මොනවද? එයාගෙම කුසල සංස්කාර, එයාගෙම අකුසල සංස්කාර. එතකොට අර අනිත්‍ය වී යන කර්ම සංස්කාර දකිද්දී එයාට හිතෙන්නේ තව දුරටත් මේක බලාපොරොත්තු වෙන්න හිතෙන්නේ. අපි බලාපොරොත්තු වෙනව නේද ජීවිතය? සුවදායක ජීවිතයක් අද රැයට බලාපොරොත්තු වෙනවනේ අපි, හෙට බලාපොරොත්තු වෙනවනේ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ එයා. එයාට අර ස්කන්ධ ටිකක් දුක්ඛාරී දුකක් විදියට පේනවා. ඒ ස්කන්ධ ඉපදවීම පිණිස බලපාපු කර්මයේ තියෙන්නේ. ඒ සමාඩ මෙහි ආවේ අපි මහ විශාල පුණ්‍ය සංස්කාරයකට. ඒකත් එයා අනිත්‍ය වී යන හැටියට දකිනකොට එයාට ආයි මෙහි ඉනේක ගැන කිසි බලාපොරොත්තුවක් නැහැ. ආර්ය සත්‍යයෙන් බලනකොට තුන් භවයේ ආයි උපදින්න ඕන කියලා එකක් නම් එන්නේ නැහැ. අපි මේ කොච්චර බණ ඇහුවත් ආයි උපදින එක ගැන බලාපොරොත්තුවක් තියෙනවනේ අපේ හිතේ. ඒක එන්නේ ඇයි? අර අපි පරමාර්ථය අහලා නැහැ නිමි. ආර්ය සත්‍යයට එකතු වෙලා නැහැ. සම්මත සත්‍යය, පරමාර්ථ සත්‍යය, ආර්ය සත්‍යය. නම් මේ පරමාර්ථ සත්‍යයටත් වඩා ශ්‍රේෂ්ඨ එක ආර්ය සත්‍යය කියන්නේ. ලෝකේ පරමාර්ථ වශයෙන්, පරම ඇත්ත වශයෙන් බෙදන්න බැරි මට්ටමට විග්‍රහ කරලා බලන එකට වඩා ශ්‍රේෂ්ඨ දේ මොකද්ද? ආර්ය සත්‍යය. සම්මත සත්‍යය, පරමාර්ථ සත්‍යය, ආර්ය සත්‍යය. ඕකෙන් ශ්‍රේෂ්ඨම දේ, අග්‍රම දේ බුදුරජාණන් නමක් පහළ වෙලා අපට මතු කරන දේ මොකද්ද? ආර්ය සත්‍යය. ඒ ආර්ය සත්‍යයෙන් බලන්නේ මොකද්ද? අර පරමාර්ථයෙන් බලපු දේ, පරමාර්ථයෙන් බල පරමාර්ථ වශයෙන් බලනකොට බෙදලා බැලුවා, විග්‍රහ කරලා බැලුවා, ඒක කර්මයට සාපේක්ෂව බැලුවා. සම්මතයේ කොහොමද බැලුවේ? පුද්ගල බවට සාපේක්ෂව බැලුවා. ඒක බොරුවක් නෙමෙයි. ලෝකේ සම්මුතියක් තියෙනවා එහෙම. ඒක අපේ මනෝප්‍රාන්තික, අපි මනස තුල හදාගත්තම අවුලක් නෙමෙයි. මිනිස්සු අතර සම්මතයක් තියෙනවා ඒක ගැන. මේ අහවලාගේ බිරිඳ, අහවලාගේ ස්වාමියා කියලා ලෝකයක් දන්නවා. මං විතරක් නෙමෙයි දන්නේ. මේ අහවලාගේ දරුවා කෙනෙක් එක සම්මුතියක්. ඒක මගේ මනස ඇතුලේ විතරක් තියෙන එකක් නෙමෙයි. එනිසා ඒකේ පොඩි ඇත්තක් තියෙනවා. පරමාර්ථ සත්‍යයේදී, පරමාර්ථ සත්‍ය යන සම්මත සත්‍ය පුද්ගල බවට සාපේක්ෂව කියවද්දී පරමාර්ථ සත්‍ය විභේදණයට ලක් කරලා ඒක කර්මයේ කුසලා කුසල සංස්කාරයන්ට සාපේක්ෂව බලනවා. ආර්ය සත්‍ය කුසලා කුසල සංස්කාරයන්ට සාපේක්ෂව පවතින ස්කන්ධයන් මේ මොහොතේ බිඳෙන බව දකිනවා. ඒ බිඳෙනකොට කුසලා කුසල සංස්කාරයන්ද බිඳී යන බව දකින්න. බිඳෙන බව දකින්න. ඊට පස්සේ බිඳෙන බවම දකිනකොට මේක නිරුද්ධ කරනවා නම් අන්නේ ආර්ය සත්‍ය ඉතා විශේෂ දේ තමයි. මේ தත්වය නිරුද්ධ කරනවා නම් මේ කියන தත්වය, මේ කතාව නිරුද්ධ කරනවා නම් මොකද්ද කරන්න ඕන? මේ බිඳෙන බව දැකීමින් යෝ ඡන්தோ යෝ රාගෝ යා නන්දියා තණ්හා කියලා අලුතින් தත්වයකට යන්න නැතුව ඉන්න. යෝ ඡන්தோ යෝ අර බින්දෙන බව දැකලා එයා මොකද කරන්නේ? අලුත් தත්වයකට යන්නේ. අලුත් தත්වය අපේ සිත හැම වෙලාවම අලුත් පරිච්ඡේදයකට එකතු වෙනවා. චන්දය පදනම් කරගෙන, රාගය පදනම් කරගෙන, නන්දිය පදනම් කරගෙන, තණ්හාව පදනම් කරගෙන අලුත් අවකාශයකට අපේ සිත ඒ අලුත් අවකාශයකට එකතු නොවී ඉන්නවා. ඒක තමයි නිරෝධ සත්‍යය. අර අලුත් අවකාශයකට යන්නේ නැතුව හිත තියාගෙන ඉන්නවා. ඒ අලුත් ඒක තමයි දුක්ඛ සත්‍යය. අරක නිරෝධ සත්‍යය මේක. මොකද දුක්ඛ සත්‍යය? මේ මොහොතේ බිඳෙන බව, ස්කන්ධ බිඳෙන බව දකිනවා. ඒ බිඳෙන හැම වෙලාවකම කර්මයේද බිඳී යන බව දකිනවා. කුසල අකුසල සංස්කාරද බිඳින බව දකිනවා. ඒ බිඳනකම නිසා ලෝකෙට එකතු වෙන්නේ නැහැ නෙමෙයි, අර ඡන්දේ රාගයේ නන්දිය තෘෂ්ණාව කියලා අලුත් කතාවකට එකතු වෙන්නේ නැතුව ඉන්නවා. ඒක එකතු වෙන්නේ නැතුව ඉන්න එක තමයි නිරෝධ සත්‍යය කියන්නේ. යන් නිරෝධය සාක්ෂාත් කරනවා. ආයේ හටගන්න පුළුවන් හයියන. මොකද අර ඡන්දය රාගයේ නන්දිය තෘෂ්ණාව පදනම් කරගෙන තමයි අභිනන්දති, ලෝකේ අභිනන්දනය කරන්නේ. ඒ අභිනන්දනය කරපු ගමන් කර්ම රැස් වෙනවා. ආ එතකොට අනාගත කර්මේ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අනාගතේ ආයස්කන්ධ හටගන්න අදාළ අර පරමාර්ථ සත්‍යයෙන් අපි දැකපු தත්ත්වයේ තියෙන්නේ. ඒක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ නිරුද්ධ වෙනකොට ආර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. ඔන්න ඔච්චරයි අපි කරන්නේ. ඔන්න ඔය වචන තුන හරියටම තේරුම් ගත්තොත් සම්මත සත්‍යයත්, පරමාර්ථ සත්‍යයත්, ආර්ය සත්‍යය, මේ තුනම, මේ තුනේ ශ්‍රේෂ්ඨම දේ ආර්ය සත්‍යය වෙනවා. මේ ලංකා මිනිසුන්ට නැති ආර්ය සත්‍යය තමයි. ඒ ආර්ය සත්‍යයට යම් කෙනෙක් එකතු වුණොත් එයා අනිවාර්යයෙන්ම දුක ඉවර කරනවා. તો ඒ විදිහට ජීවිතේ බලලයි අද වගේම හෙටත් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි යාගේ විශේෂ දේ තමයි අර නිරෝධයට එකතු වෙලා ඉන්නේ. එබඳු නිරෝධයට එකතු වීම පිණිස මේ හෝරාවක ධර්මානුශාසනාව ඔය පින්නතුන්ලාට උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්වත්නි, අද මේ දේශනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නේ බත්තරමුල්ල පැලවත්ත මේජර් ජෙනරාල් ලැරි විජේරත්න මාවතේ පදිංචි ඉන්දිරා විජේරත්න මහත්මිය, භාග්‍ය සහ දුලංජය කියන පින්වත් දරුවන්, ධාරා සහ තරංගා කියන දියණිවරු ප්‍රධාන පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. මීට වසර 28කට පෙර පරලෝසපත් වුණු මේජර් ජෙනරාල් ලැරි විජේරත්න මැතිතුමන්ට මේ කුසල් අනුමෝදනා කොට තිබෙනවා. ඒ පින්වත් මහත්මාට මේ කුසල් භවගාමී ජීවිතයේ සුවපත් වීම පිණිස, ආයති භවයේ සුවපත් වීම පිණිස මේ කුසල් උපකාර වේවා. ලැරි විජේරත්න මහත්මාට මේ කුසල් අනුමෝදන්ව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දොම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දෙපාර්ශවයේම දෙමව්පියන්, සියලු ඥාතීන්, හිතමිත්‍රාදීන් අනුමෝදනා කරලා තිබෙනවා. එයට ඉන්දිරා විජේරත්න මහත්මියගේ නමින්ද මිය පරලෝකයේ සියලු ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු ඥාතීන්ගේ භවය සුවපත් වේවා. මේ පිනතුන් සියලු දෙනාගේම නමින් මේ ධර්ම ශ්‍රවණීට රැස් වුණා වූ සියලු දෙනාගේම නමින් මිය ගිය ඥාතීන්ට මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. මේ මාසේ 14 වන දිනට ජන්මදිනයේ දෙන මිනියා විජේරත්න මිනිබිරියට ආශිර්වාද කොට තිබෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේ වෙච්ච අපටත් සියලු මහා සංඝරත්නයටත් ආශිර්වාද කොට තිබෙනවා. ඒත් එක්කම මේ ධර්ම ශ්‍රවණයට රැස් වුණා වූ හැම දිනාටමත් මේ දේශනාව සඳහා එකතුණු ඉන්දිරා විජේරත්න මහත්මිය ප්‍රදාන පින්වත් දරුවන්, ඥාතිවරු ඇතුළු හැම දෙනාටමත් මේ දේශනාව සම්බන්ධීකරණ කටයුතු සිද්ධ කරපු මේ මංජුල විමලරත්න මහත්මා ප්‍රදාන පිනතුන් සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානමේ කුසල් සුවසේම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය කරා යන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒත් එක්කම මේ සම්බන්ධ වුණා වූ පිනතුන් නමින් මිය ගිය අනෙකුත් සියලු ඥාතීන්ට මේජර් ජෙනරාල් ලැරි විජේරත්න මැතිතුමන් ප්‍රදාන රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ඒත් එක්කම මේ දේශනාමය කුසල් ලක්වාසි ලෝකවාසි හැම දෙනාටම සුවසේම ජීවිතාවබෝධය කරා යන්නට මේ ධර්ම දානමේ කුසල් හේතුපකාර වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සතරවරං රජ දරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් උතුම් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. ఆకాశట్టా చుబుమ్మట్టా దేవానాగా మైద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు శాసనం. ఆకాశట్టా చుబుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు దేశనం. ఆకాశట్టా చుబుమ్మట్టా దేవానాగా మహిద్దికా పుణ్యంతం అనుమోదిత్వా చిరం రక్కంతు త్వం సదా. ఏ అప్పగే శాస్త్రు సమ్మా సంబుద్ధురజానన్ వహన్సేట అవసాన యామీ దపగే నమస్కారయ వేవా.
రాగఖయో నిబ్బానం.